ஒன்பதாவது பாராளுமன்றத்தின் நான்காவது கூட்டத்தொடர் இன்றைய தினம் இடம்பெறவிருக்கின்றது. ஜனாதிபதி அவர்கள் இப்பொழுது பாராளுமன்ற கட்டிடத்தின் படையணி அறை அல்லது அங்கி அறைக்கு அழைத்து செல்லப்பட்டிருக்கின்றார். அங்கிருந்து சரியாக 9:55 பாராளுமன்றத்தின் சபாமண்டத்துக்கு ஜனாதிபதி அவர்கள் அழைத்து செல்லப்படுவார்கள். அதனைத் தொடர்ந்து பாராளுமன்றத்தின் அக்னாசனத்தில் அமர்ந்து ஜனாதிபதி அவர்கள் அரசாங்கத்துடைய கொள்கை பிரகடன உரையை நிகழ்த்துவார்கள். நீங்கள் சற்று முன் பார்த்திருப்பீர்கள், ஒரு கூட்டத்தொடர் ஒன்றை முடிவுக்கு கொண்டு வருதல் அல்லது ஒத்திவைத்தல் இவை தொடர்பான ஒரு காணொலியை நீங்கள் பார்த்திருப்பீர்கள். பாராளுமன்றத்தின் தொலைத்தொடர்பு ஊடகப்பிரிவு வழங்கிய காணொலியாக அந்த காணொலி அமைந்திருந்தது. பாராளுமன்றத்தினுடைய சம்பிரதாயத்துக்கு அமைய இன்றைய தினம் இந்த நான்காவது கூட்டத்தொடர் எளிய முறையில் இடம்பெறுகின்றது. ஜனாதிபதி அவர்கள் அரசாங்கத்துடைய புதிய கொள்கை உரையினை நிகழ்த்தி வருகின்றார். இந்த சிறப்பான அந்த கூட்டத்தொடரில் கலந்து கொள்வதற்காக வெளிநாட்டு ராஜதந்திரிகள், அத்தோடு நம் நாட்டினுடைய முன்னாள் ஜனாதிபதிகள், அத்தோடு பிரதமர் நீதியரசர், உயர்நீதிமன்றத்தினுடைய நீதிபதிகள், சட்டமா அதிபர், முப்படைகளுடைய தளபதிகள், அத்தோடு போலீஸ் மா அதிபர் ஆகியோர் இன்றைய தினம் கலந்து கொள்ளவிருப்பதை நாங்கள் நினைப்படுத்துகின்றோம். அதேபோல ஆளும் கட்சியினர் மற்றும் எதிர்க்கட்சி உறுப்பினர்கள் இப்பொழுது கௌரவ ஜனாதிபதி அவர்கள் சபாமன்றத்துக்கு அழைத்து செல்லப்படுகின்ற பொழுது, செங்கோல் முன் செல்ல அழைத்து செல்லப்படுகின்ற பொழுது அனைவரும் எழுந்து நிற்பது சம்பிரதாயபூர்வமான அம்சமாக அமைந்திருக்கின்றது. நட்டாலியா,
நன்றி ஜெயமன். That was a short documentary on the sessions of parliament as to what a parliamentary session is, how it is being adjourned and what will happen afterwards. That is being added by the Media and Communications Department of the Parliament. That being said, meanwhile, the President was escorted to the robing room by the Secretary General of the Parliament and also the Sergeant-at-Arms, Deputy Sergeant-at-Arms and Assistant Sergeant-at-Arms. Therefore, President is to address the nation and present the government's policy statement according to the powers vested in him in Article 33 of the Constitution, supposed to present the policy statement at 10 a.m. this morning, whereas today the President will preside over the House and in accordance with the tradition, whereas foreign diplomats, former presidents, as well as Chief Justice, Supreme Court judges, Attorney General, the commanders of the Triforces, Inspector General of Police and other dignitaries will be taking part at the ceremonial opening of the fourth session of the ninth parliament today, which is being held as a formal function. As you saw, there were no motorcades, no gun salutes as well, which is being held today according to the instructions given by Honorable President Ranil Wickremesinghe. Whereas this is being telecast live from the National Television Group Wahini. We invite you to join our live telecast as President will be entering the chamber in a short moment together with the Honorable Prime Minister Dinesh Gunawardena, Honorable Speaker Mahinda Pabewardena, as well as the Secretary General of the Parliament, Mr. Dhamika Dasanayake, Sergeant Arms, Mr. Narendra Fernando, Assistant Sergeant Arms and Deputy Sergeant at Arms. Meanwhile, the President who enters the chamber presides over the House, and at this time, President will be sitting at the main seat, whereas the Speaker sits with the Secretariat in the lower seat as during the committee stage meeting. So we invite you to join the live telecast and await the most awaited government's policy statement, which is presented at the ceremonial opening, which will be adjourned today after 9:30 a.m. up until tomorrow, 9:30 a.m. whereas the fourth session will then preside over another 6 months by the President Honorable Ranil Wickremesinghe. Chamila.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ජයවර්ධන පුර කෝට්ටේ පිහිටි මේ භූමිය මොම ඓතිහාසික ස්ථානයක පිහිටා තිබෙන්නේ. කෝට්ටේ රාජධානියේ තුන්වන වික්‍රමබාහු රජතුමාගේ ප්‍රබල අමාත්‍යවරයා වූ නිශාංක අලකේශ්වර අමාත්‍යවරයාගේ රාජසභාව නැත්නම් මාලිගයේ පිහිටා තිබෙන භූමිය විදිහටයි මේ ඉතිහාසය සඳහන් වන්නේ. එය එඩ්වර්ඩ් රේට් සහ ජෙෆ්රි බාවා යන ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ශක්තියෙන් යුතුව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල බවට පත් වන වර්ෂ 1979 ආරම්භකොට 1982 එය ලබුණ එනිසා මේ භූමි භාගයේ අතිශයින්ම මනරම් මේ වගේම සුරක්ෂිතයි. මේ සියල්ල සහිතවයි රටේ නීති හදන තැන විදිහට වර්තමාන ශ්‍රී ලංකාවේ මේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අපට හඳුනා දෙන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ පාර්ලිමේන්තුවේදී අභිනව කතානායකවරයා පත්වීමෙන් අනතුරුව නැත්නම් කතානායකවරයා පත්වීමෙන් පසුව කතානායකවරයාටයි පාර්ලිමේන්තුවේ මුල් පුටුව හිමිවන්නේ. අනුකූල ව්‍යවස්ථාව අනුව විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක් රටේ හිටියත් පාර්ලිමේන්තුව ඇතුලේ ප්‍රධාන පුටුව හිමිවන්නේ කතානායකවරයාටයි. නමුත් අද පාර්ලිමේන්තුව සුවිශේෂ අවස්ථාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවක සභාවාරයක් කල්දැමීමත් අභිනව සභාවාරයක් ආරම්භ කිරීමත් මේ දෙකම ජනාධිපතිවරයාගේ බලතල ප්‍රකාරවයි සිදුවන්නේ. ඒ නිසා අද පාර්ලිමේන්තුවේ පළමු ආසනය හිමිවන්නේ ජනාධිපතිවරයාගේම විශේෂත්වයක්. ඒ අනුව ශ්‍රී ලංකාවේ වර්ෂ 1978 පසුව ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 8 ජනාධිපතිවරයායි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව ජනාධිපති මණ්ඩලයට පත්වීමෙන් පසු එතුමන් දෙවැනි වරටයි පාර්ලිමේන්තුව මේ විදිහේ වාරවසන් කිරීමක් සිදුකොට යළි පාර්ලිමේන්තුව කැඳවීමක් සිදුකම් ලැබේ. තවත් බොහෝතකින් පළඳුම් කාමරයේ සිට ජනාධිපතිවරයා ගමන් කරන්නට නියමිතයි සභාශාලාවට. එයත් සම්ප්‍රදායික සිද්ධ වෙන කාර්යයක්. සෙන්කෝලේ රගත් ප්‍රධාන වේත්‍රධාරී තැන සභාශාලාවට ගමන් කරනවා ඇති. ඒ මොහොත වන විටත් සභාශාලාවේ ප්‍රධාන ద్వාරය අසල සිටින නියෝජ්‍ය වේත්‍රධාරි තන විසින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණීමත් සැලකරනවා. ගරු ජනාධිපතිතුමා ආදී වශයෙන් සඳහන් කරමින් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ සෙන්කෝලය ස්ථාපනය කරන්න නැත්නම් සෙන්කෝලය තැබීම සඳහා වූ ඒ නියමිත ස්ථානයේ සෙන්කෝලය ස්ථාපනය කිරීමෙන් පසු ඒ සඳහා නිල වශයෙන් නිල බලයක් පාර්ලිමේන්තුවට පිබිවනවා. ඒ කාර්යභාරය මේ මොහොතේ මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මේ සභාශාලාව තුළ සිදු කරන්න සියලුම කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සියල්ල සජීවන සංවිකාශය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අභිනව සභාවාරය ආරම්භ කරමින් පාර්ලිමේන්තුව ඇමතිමට නියමිත වන්නේ. විශේෂයෙන්ම මීට පෙර වර්ෂ 1978 පෙර එය හඳුන්වනු ලැබුවේ රාජාසන කතාව සිදු කිරීම ලෙසයි. ඔබ මීට පෙර දුටු වීඩියෝ දර්ශන කිරීමේ අවස්ථාව ලැබුවා. නමුත් දැන් අප සඳහන් කරන්නේ රාජාසන කතාව යන්නේ නොවේ. එය හඳුන්වන්නේ රටේ ඉදිරිය පිළිබඳව හඳුන්වා දෙන ප්‍රතිපත්ති ප්‍රකාශය නැත්නම් රටේ අනාගතය පිළිබඳව සැලකර සිටින ජනාධිපතිවරයාගේ ඇමතීමක් විදිහටයි. ඒ අනුව වර්තමාන ශ්‍රී ලංකාව පවතින තැන ඔබට මට අමුතුවෙන් සඳහන් කළ යුතු වන්නේ නැහැ. අතිශය තීරණාත්මක ස්ථානයකයි වර්තමාන ශ්‍රී ලංකාව පවතින්නේ. ආර්ථික වශයෙන් විවිධ වූ පීඩාවන් වලට ලක් වෙමින් ඒ ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා විවිධ උපයාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් ඒ සඳහා රට හමුවේ පවතින අභිහෝගාත්මක කාර්යභාරය පිළිබඳවත් බොහෝ තැන්වල කතාබහට ලක් වෙනවා. එය ජාත්‍යන්තර මැදිහත්වීම් දක්වා මේ වන විට ගමන් කොට තිබෙන බව අපි දන්නවා. ඒ නිසා රටේ දේශපාලනය, ආර්ථිකය, සමාජය මේ සියලු දෑ පිළිබඳව පිළිදරව් කරන අතිශය වැදගත් අවස්ථාවක් විදිහට හඳුන්වන්න පුළුවන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමේ කාර්යභාරය සිදු කරන මොහොත. ඒ අවස්ථාව දැක බලා ගැනීම සඳහා විශේෂම අගවිනිසුරයා ප්‍රමුඛ විනිසුරුවරුන්, ඒ වගේම රටේ වෙනත් ක්ෂේත්‍රවල ඉන්න ප්‍රභූවරුන්, ඒ වගේම විදේශීය රාජතාන්ත්‍රිකයින් ඒ සියලු දෙනා ඇරයුම් ලබනවා අභිනව සැසිවාරයක් ආරම්භ කිරීම සඳහා. ඒ අනුව අද දවසේත් මේ අභිනව සැසිය ආරම්භ කිරීම වෙනුවෙන් ඒ සියලු දෙනා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විශේෂ ගැලරිය වෙත පැමිණෙන ආකාරය අපිට දැක බලා ගන්නට පුළුවන්කමක් ලැබුණා. ඔවුන් සියලු දෙනාගේම සහභාගීත්වය ඇතිවයි පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ වන්නේ. දැන් මා මුලින් සඳහන් කළ පරිදි නියෝජ්‍ය වේත්‍රධාරී මුලින්ම ගමන් ගන්නවා. එතුමන් ප්‍රධාන ద్వාරය අසලදී ජනාධිපතිවරයා පැමිණීම සැලකරනවා. ඉන් අනතුරුව ප්‍රධාන වේත්‍රධාරී විසින් සෙන්කෝලේ රැගෙන ගමන් ගන්නවා. ඉන් අනතුරුවයි ජනාධිපතිවරයාත්, ඉන් අනතුරුවයි කතානායකවරයාත් පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨ වන්නේ. ඒ කාර්යභාරය මෙතැන් සිට අපි දකිමු.
ගරු ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අතිවිශේෂ අංක 23.16 ඇලයිරක් 48 2023 ජනවාරි මස 27 සිකුරාදා ජනාධිපතිතුමා විසින් කරන ලද ප්‍රකාශනය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාවෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති රනිල් වික්‍රමසිංහ වන මම මෙම ප්‍රකාශනයෙන් වර්ෂ 2023ක් වූ ජනවාරි මස 27 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කරන බවත් පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පටන් ගැනීම වර්ෂ 2023ක් වූ පෙබරවාරි මස 8 වැනි දින පෙරවරු 10 ලෙස නියමකොට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු රැස්වීම ශාලාවේදී රැස්වීම පිණිස පාර්ලිමේන්තුව කැඳවන බවත් මෙයින් දැනගත යුතුය. වර්ෂ 2023ක් වූ ජනවාරි මස 27 වන දින වූ මෙදින කොළඹදී නිකුත් කරන ලදී. ගරු ජනාධිපතිතුමාගේ අන පරිදි EMSB ඒකනායක ජනාධිපති ලේකම්.
ගරු කථානායකතුමනි, පසුගිය නිදහස් උළෙලේදී පාසල් දරුදැරියන් ජාතික ගීය සහ ජයමංගල ගාථා ගායනා කරද්දී මට කල්පනා වුණේ ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම ගැන. මේ දරුදැරියන්ගේ සිත්වල ඔවුන්ගේ අනාගතය ගැන 100%ක විශ්වාසයක් තියෙනවද? නිදහස් උළෙල වෙනුවෙන් ලංකාවට පැමිණි පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය පසුගියදා අපේ රටේ තරුණ කණ්ඩායම් සමග සාකච්ඡා කළා. එහිදී තරුණ තරුණියන් බොහෝ දෙනෙක් පෙන්වා දී තියෙන්නේ කාලයක් තිස්සේ සිදුවෙමින් පැවති දේවල් නිසා රටේ අනාගතය පිළිබඳ විශ්වාසය බිඳ වැටුණු බවයි. මේ තරුණ තරුණියන්ගේ සිත් තුළ අනාගතය ගැන 100%ක විශ්වාසයක් තිබෙනවද? නිදහස් දවසට පසුදා Sunday Times පුවත්පතේ විශේෂ අතිරේකයක් පළ වුණා. තරුණ තරුණියන් කීප දෙනෙක්ගේ අදහස් එහි පළ කර තිබුණා. මතීෂා උඩවත්ත මෙන්න මෙහෙම කියනවා: While leaving the country, the constant resonating thought, there is still a smaller spark inside me that is holding me close to home. I intend not to let it die. I have not given up to my Sri Lanka yet. රටහැර යාම ගැන සිතුවිලි නිරන්තරම සිතේ නින්දාන වූවත් බලාපොරොත්තුවේ කුඩා පහන් සීලක් තාමත් මා සිත තුළ දැල්වෙයි. එය මා මේ භූමියට සමීප කරවයි. මම තවමත් මගේ ශ්‍රී ලංකාව අත්හැර නැත. ක්ලිෆඩ් පනාන්දු කියන්නේ මෙන්න මෙහෙම අදහසක්: I won't migrate, but I sincerely hope there'll be a change in Sri Lanka. All our attitudes need to change. Better discipline is needed. People need to obey rules and show more empathy towards each other. රටහැරයන්ට සිතක් මට නැති නමුත් ශ්‍රී ලංකාවේ වෙනසක් සිදුවෙනු ඇතයි මම අවංකව බලාපොරොත්තු වෙනවා. අප සීලු දෙනාගේම ආකල්පය වෙනස් විය යුතුයි. අපි විනයගරුක විය යුතුයි. නීතියට යටත් විය යුතුයි. අනෙකා කෙරෙහි සහකම්පනයක් දැක්විය යුතුයි. සිලානි විජේසිංහ මෙන්න මෙහෙම කියනවා: I don't want to leave my country. I want to help it out of the situation it is in currently. I also don't want the people leaving at a time the country needs them most, only to come back when things are better. මම මගේ රට හැර යන්නේ නැහැ. දැනට පත්වී ඇති තත්ත්වයන් රට යලි නගා සිටීමට මට අවශ්‍යයි. මේ අර්බුදකාරී අවස්ථාවේ රටට මිනිස් සම්පත් අවශ්‍යම අවස්ථාවේ රට හැරගොස් තත්ත්වය යහපත් වූ පසු පෙරලා පැමිණි අය මට අවශ්‍ය නැහැ. මේ අදහස් කියවීමේදී මට සිහිපත් වුණේ පසුගියදා අනුරාධපුරයේදී මා හමුවීට පැමිණි නිවන් දරුවන් දෙදෙනෙක්. අටමස්ථානාධිපති පූජ්‍යපාද පල්ලේගම හේමරත්න නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයේ අවසානයේ මේ දැරියන් දෙදෙනා මා හමුවීට ආවා. ඔවුන් ඉගෙන ගන්නේ කුරුණෑගල මාලියදේව බාලිකා විද්‍යාලයේ 5 වැනි වසරේ. නමදි පෙරේරා හා චෙනුති පෙරේරා ඔවුන් ගීයක් ගයනවා. ඒ ගීයේ CD තැටියක් මට දුන්නා. ගීතේ මාතෘකාව රට හැර නොයමි. අද මගේ කතාවෙන් පසු ඒ ගීත විකාශනය කරන්න කියා මම රූපවාහිනී නාලිකාවලින් ඉල්ලා සිටිනවා. මේ දරුදැරියන්, මේ තරුණ තරුණියන් තමයි අපේ රටේ අනාගත පරම්පරාව. රට හැර නොයන රට යලි ගොඩගන්ට ප්‍රාර්ථනා කරන අනාගත පරම්පරාව ඔවුන්ට නිදහසේ ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමටයි අප හැමගේම වගකීම. මේ උත්තරිත සභාවේ සිටින ඔබේ වගකීමත් එයයි. හැම ශ්‍රී ලාංකිකයෙකුගේ වගකීම එයයි. පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේ විවෘත කරමින් මම අදහස් දැක්වූ අවස්ථාවේ රට වැටී තිබුණු තත්ත්වය ඔබ සැමගේම මතකයක් ඇති මම විශ්වාස කරනවා. පසුගිය අයවැය ලේඛන ඉදිරිපත් කරන අවස්ථාවේ රට පත් වූ තිබෙන තත්ත්වයත් ඒ වගේ මීට මාස 7කට කලින් රටේ තිබුණු තත්ත්වයත් ඔබට මතක ඇති. පාසල් වැහිලා විභාග පවත්වන්න බැරි වෙලා පොහොර නැතුව කෘෂිකර්මය වැවිලි කර්මාන්තය කඩා වැටිලා ගොවියන් අසරණ වෙලා සංචාරක කර්මාන්තය පිරිහිලා පැය 10 12 විදුලි කප්පාදුව වෙලා ගෑස් නැත්තටම වගේ නැති වෙලා නාගරික නිවාසවල වැසියන් ඉවුම් පිහුම් කරගන්න බැරුව නන්නත්තර වෙලා භූමි තෙල් පෙට්‍රල් ඩීසල් පෝලිම් වල දවස් ගණන් රස්තියාදුවෙන්ට සිදු වුණා. හෙම්බත් වූ පුරවැසියන්ගේ ජීවිත පෝලිම් වල ඉඳදීදී නැති වුණා. ඒ පීඩනේ දරා ගන්න බැරුව ජනතාව පාරට බැස්සා. හැබැයි අද වෙද්දී තත්ත්වය වෙනස්. පසුගිය කාලය තුල ගත් පියවර නිසා මේ පීඩනේ හෙමින් අඩු කරන්න අපට පුළුවන් වෙලා තියෙනවා. දැන් ආර්ථිකයේ කිසියම් ස්ථාවරයක් ඇති වෙලා තිබෙනවා. ජනතාවට කිසියම් අස්වැසිල්ලක් දැනෙනවා. අනතුරුදායක වැල්පාලමේ ශ්‍රී ලංකා මාතාව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන එන්න අපට පුළුවන් වෙලා තිබෙනවා. අපේ ආවේ ලේසි පහසු ගමනක් නෙමෙයි. හැබැයි ගමන තවම ඉවර නැහැ. බිඳ වැටීමට ඔන්න මෙන්න කියා තිබුණු රාජ්‍ය මූල්‍ය පද්ධතිය සුරක්ෂිත කරන්නට කැප වුණා. රජයේ වියදම් පාලනය කළා. බදු ආදායම් වැඩි කර ගැනීමට පියවර ගත්තා. පසුගිය කාලයේ ගත් යම් යම් තීරණ හේතුවෙන් බදු ආදායම් පහළ වැටුණු බව අප දන්නවා. 2019 දෙසැම්බර 30 ඉඳා වෙද්දී ව්‍යාපාර සමාගම් පුද්ගලයන් 116ක් බදු ගෙව්වා. 2021 දෙසැම්බර වෙද්දී බදු ගෙවන ප්‍රමාණය 105ක් දක්වා පහළ වැටුණා. රජයේ බදු ආදායම් අන්තිමට පහළ වැටුණා. මේ නිසා රටේ ආර්ථිකයේ සිදුවන විනාශය වටහාගත් බොහෝ ආයතන සහ සංවිධාන යලිත් 2019 වසරේ පැවති බදු ක්‍රමයට යන ලෙස ඉල්ලා සිටියා. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය 2022 අප්‍රේල් මාසයේ ආර්ථික සමාජීය පුනර්ජීවනය සඳහා කඩිනම් යෝජනාවලියක් ඉදිරිපත් කරා. ඒ යෝජනාවලියේ 3.3 වගන්තිය යටතේ මෙන්න මෙහෙම අදහස් සඳහන් වෙනවා. උපයන විට ගෙවීමේ බදු ක්‍රමය යලි හඳුන්වා දීම. රාජ්‍ය ව්‍යවසායිනි සියලුම නිලධාරීන් අදාළ ආයතන සේවා යෝජිකයන් මගින් නොව පුද්ගලිකව තමන්ගේ වැටුපෙන් බදු ගෙවීම. රඳවා ගැනීමේ බද්ද නැවත හඳුන්වා දීම. සියලු බදු නිදහස් කිරීමේ අත්හිටවීම. ආදායම් බදු ගෙවිය යුතු ආදායම් මට්ටම හා එකතු කළ අගය මත බදු ගෙවිය යුතු පිරිවැටුම් මට්ටම සංශෝධනය කිරීම. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ මේ යෝජනා ඉදිරිපත් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කරන්න කලින්. දැන් අපි මේ යෝජනා ක්‍රියාවට නංවා තිබෙනවා. නමුත් මෙවැනි බදු ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියු අයම අද බදු ප්‍රතිපත්තිය විවේචනය කරනවා. බදු අය කිරීම සඳහා නව ප්‍රතිපත්ති හඳුන්වා දීම දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවන තීරණයක්. මතක තබා ගන්න මට අවශ්‍ය ජනප්‍රිය වෙන්න නෙමෙයි. මට අවශ්‍ය මේ රට වැටි ඇති අර්බුදකාරී තත්වයෙන් යලි ගොඩනංවන්නයි. ඔව්, මම රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරණ ගන්නවා. ඒ තීරණ වැදගත්කම තව අවුරුදු 2-3කින් බොහෝ දෙනෙක්ට අවබෝධ වෙයි. බදු ගෙවිය යුතු ආදායම් සීමාව රුපියල් 100,000 සිට 102,000 දක්වා ඉහළ නැංවිය යුතු බව සමහරු කියනවා. උපයන විට ගෙවීමේ බදු ක්‍රමය අහෝසි කළ යුතු බව තවත් සමහරු කියනවා. අප මේ බදු පැනවුවේ කැමැත්තෙන් නෙවෙයි. නමුත් අපි කැමති කළ පමණින් රට ගොඩනගන්න බෑ. අකමැත්තෙන් වුවත් නිවැරදි කළ යුතුයි. උපයනට ගෙවීමේ බද්ද අහෝසි කළොත් රටට රුපියල් බිලියන 100ක් අහිමි වෙනවා. බදු සීමාව 102,000 දක්වා ඉහළ නැංවුවොත් රටට බිලියන 63ක් අහිමි වෙනවා. අහිමි වෙන සම්පූර්ණ මුදල රුපියල් බිලියන 163යි. මේ සා මුදලක් අහිමි කරගන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි අද අප සිටින්නේ. වර්තමානයේ දුබල ආර්ථිකයකට හිමිකම් කීම නිසා මේ බදු බර අප හැමෝටම වැඩි වැඩියෙන් දැනෙනවා. මෙතනදී අවධානය යොමු කළ යුතු වැදගත් කාරණයක් තියෙනවා. වර්තමානයේ අපේ රටේ වැඩිපුර බදු ගෙවන්නේ සාමාන්‍ය ජනතාව. ඍජුව බදු ගෙවිය යුතු පුද්ගලයන්ගෙන් හා ආයතනවලින් නිසි ලෙස බදු අය කරගන්නේ නැති නිසා සියලු ශ්‍රී ලාංකිකයන් වක්‍ර බදු වශයෙන් විශාල මුදල් ප්‍රමාණයක් ගෙවනවා. බදු ගෙවීමට අවශ්‍යතාවක් නැති විශාල ප්‍රමාණයක් නොදැනීම බදු ගෙවනවා. ඒ බදු හඳුන්වන්නේ වක්‍ර බදු නමි. ලෝකයේ අනික් රටවලට වැඩි බදු ප්‍රමාණයක් ලබා ගන්නේ ඉහළ ආදායම් ලබා ගන්න අයගෙන්. 2021 දී ඉන්දියාවට ඍජු බදු 50%, වක්‍ර බදු 50%. බංග්ලාදේශයේ ඍජු බදු 32%, වක්‍ර බදු 68%. නේපාලයේ ඍජු බදු 31%, වක්‍ර බදු 69%. ඉන්දුනීසියාවේ ඍජු බදු 40%, වක්‍ර බදු 60%. වියට්නාමේ ඍජු බදු 31%, වක්‍ර බදු 69%. තායිලන්තයේ ඍජු බදු 31%, වක්‍ර බදු 63%. මලේසියාවේ ඍජු බදු 66%, වක්‍ර බදු 34%. අපේ රටේ තත්ත්වය වෙනස්. 2021 දී අපේ රටේ ඍජු බදු 21%, අඩුමත ප්‍රතිශතය, වක්‍ර බදු 79%. ඒ නිසා මේ බදු විෂමතාවය නිවැරදි කර ගැනීමට අප කටයුතු කළ යුතුයි. එවිට පොදුවේ සමස්ත ජනතාව වෙත පැටවී ඇති බදු බර අඩු වෙනවා. ආර්ථික අර්බුදකාරී අවස්ථාවක උද්ධමනය ඉහළ යනවා. බඩු මිල වැඩි වෙනවා. රැකියා අනතුරට පත් වෙනවා. ව්‍යාපාර කඩා වැටෙනවා. බදු බර වැඩි වෙනවා. සමාජයේ සියලු කොටස් වලට ජීවත් වෙන්න අමාරුයි. නමුත් තව මාස 5-6ක් කෙටි කලක් මේ අමාරුව විඳ දරා ගත්තොත් අපට විසඳුමක් වෙත යන්න පුළුවන්. මේ විදියට ඉදිරියට ගියොත් අවුරුද්දේ 3-4 කාර්තු වෙද්දී රජයේ සේවකයන්ට වැඩිපුර දීමනාවක් ලබා දෙන්න අපට පුළුවන්. පුද්ගලික අංශයට සහන ලබා දෙන්න පුළුවන්. මුළු රටේම ජනතාවගේ අතමිට අදට වඩා සරු කරන්න පුළුවන්. රැකියා ආදායම් මාර්ග වැඩි කරන්න පුළුවන්. බැංකු පොලිය අඩු කරන්න පුළුවන්. තව අවුරුදු 3ක් ගත වෙද්දී අද ලබන ආදායමට වඩා 75%ක් පමණ වැඩි ආදායමක් ලබන්න රටේ ජනතාවට පුළුවන්. වර්තමානයේ සියලු දුෂ්කරතා මැද වුණත් අබල දුබල ආර්ථිකයකින් බැටකන දිලිඳු කණ්ඩායම් වලට රැකවරණ ලබා දීමටත් අප පියවර ගත්තා. මේ සඳහා ලෝක බැංකුව අපට පූර්ණ සහාය ලබා දුන්නා. නමුත් අපේ රටේ සහනාධාර ලබා දීමේ ක්‍රමය විකෘතියට ලක් වෙලයි තියෙන්නේ. වැඩි ආදායම් ඇති අය පවා සහනාධාර ලබනවා. අප මේ තත්ත්වය වෙනස් කිරීමට පියවර ගනිමින් සිටිනවා. සැබෑවින්ම දිළිඳු ප්‍රජාව හඳුනා ගන්නවා. සහනාධාර බැංකු ගිණුමක් කරා ඔවුන්ට කෙලින්ම මුදලින් ආධාර ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරමින් යනවා. හැබැයි සමහර කණ්ඩායම් මේ ගමන් මඟ කඩාකප්පල් කරන්නට තැත් දරනවා. ඔවුන්ට බලය ලැබුණොත් බදු අඩු කරනවා, පඩි වැඩි කරනවා ආදී සුරංගනා කතා කියනවා. විවිධ කඩාකප්පල්කාරී ක්‍රියා සංවිධානය කරන්න උත්සාහ ගන්නවා. මම කිසිවිටක කරන්න බැරි දේ කියන්නේ නැහැ. බලය වෙනුවෙන් බොරු කියන්නේ නැහැ. අයවැය කතාවේදී හා පාර්ලිමේන්තුව විවෘත කිරීමේදී කිව් හැම දෙයක්ම මම ක්‍රියාත්මක කරමින් යනවා. ඒ ඔස්සේ ආර්ථිකයේ කිසියම් ස්ථාවරත්වයක් ඇති කරන්න දැන් අපට පුළුවන් වෙලා තියෙනවා. බොඩුවෙන් අනාගතයේ ගොඩනංවන්න බැරි බව දැන් බොහෝ දෙනෙක්ට අවබෝධය තියෙනවා. ඍණ ආර්ථිකයක් සිට ධන ආර්ථිකයක් කරා අප දැන් ගමන් කරමින් ඉන්නේ. 2023 අවසානයේදී ධන ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. මම ජනාධිපති ලෙස මුලින්ම මේ පාර්ලිමේන්තුව අමතද්දී රටේ උද්ධමනය 70%යි. අප ක්‍රියාපිළිවෙත් නිසා 2023 ජනවාරි වෙද්දී එය 54%ක් දක්වා පහතේලන්ට අපිට හැකි වුණා. අප වෙහෙසෙන්නේ 2023 අවසන් වෙද්දී එය තනි ඉලක්කයක් බවට පත් කරගන්ටයි. 2022 වෙද්දී අපනයන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 13ක් දක්වා ඉහළ නංවා ගැනීමට අපට හැකි වුණා. ඊට දේශීය ව්‍යවසායකයන් බොහෝසේ වෙහෙස වුණා. ඒ වගේම ආනයන වියදම් ඩොලර් බිලියන 18ක් මට්ටමකට සීමා කර ගැනීමටත් අපට පුළුවන් වුණා. විදේශ ශ්‍රමිකයන් මේ බැරෑරුම් අවස්ථාවේ මාතෘභූමියට උපරිම සහාය දක්වමින් සිටිනවා. 22 අවසන් වෙද්දී ඩොලර් බිලියන 4ක විදේශ විනිමය ඔවුන් අපට ලබා දුන්නා. අපේ ව්‍යවසායකයන් සහ විදේශ ශ්‍රමිකයන් මේ කැපවීම කළේ විවිධ දේශපාලන පක්ෂා කණ්ඩායම් ඔවුන්ට විවිධාකාරයෙන් බලපෑම් කරන පසුබිමකයි. නමුත් තමන් අපනයන ආදායම් ඉහළ නංවන්නත් ලංකාවට මුදල් එවන්නේත් බලයේ සිටි දේශපාලන පක්ෂය අනුව නොව රට වෙනුවෙන් බවත් ඔවුන් ඔප්පු කර තිබෙනවා. ඔවුන් සියලු දෙනාට අපේ ගෞරවය හිමි වෙනවා. බින්දුවට වගේ වැටී තිබුණ විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 500ක් දක්වා ඉහළ නංවා ගැනීමට අපට දැන් පුළුවන් වෙලා තියෙනවා. සංචාරක ව්‍යාපාරයේ යලි පණගන්වන්නට අපට පුළුවන් වුණා. පාරවල් පුරා සිටි දේශපාලනික උද්ඝෝෂණ කර්මින් සිදු කෙරෙනු බාධා මාධ්‍ය වුණත් සංචාරකයන් ලංකාවට ආවා. ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත 10ක් අතර ලංකාව නම් කෙරුණා. මේ ජනවාරි මාසේ ලංකාවට සංචාරකයන් පැමිණි සංඛ්‍යාව 100,000කට අධිකයි. එය වාර්තාගත ප්‍රමාණයක්. මේ ආකාරයෙන් සියලු ක්ෂේත්‍රයන්ගින්ම අපි ප්‍රගතියක් ලබමින් සිටිනවා. ග්‍රීසිය මීට කාලයකට කලින් අපි වගේම බරපතල ආර්ථික අර්බුදයකට මැදි වුණා. බංකොලොත් වුණා. අර්බුදයෙන් ගොඩේම සඳහා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් 50%කින් කපා දැම්මා. බංකොලොත් තත්ත්වයෙන් මිදී නැවත ණය ගෙවීමේ ශක්තිය ඇති කරගන්න ඔවුන්ට අවුරුදු 13ක් ගත වුණා. ඒ කාලය තුල 3 වතාවක් IMF සංවිධානයේ ආධාර උපකාර ලබා ගත්තා. නමුත් අප යන මේ සැලැස්ම අනුව ඉදිරියට ගියොත් 2026 වෙද්දී බංකොලොත් තත්වයෙන් මිදෙන්න අපට පුළුවන්. මම දිගින් දිගටම ඉල්ලා සිටි පරිදි රට ගොඩනැගීමේ සටනට මේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වුණා නම් ඊටත් කලින් මේ අර්බුදය ගොඩේන්ට අවකාශ සැලසෙනවා. 2020 වසරේ අපි IMF සංවිධානයෙන් ඉවත් වුණා. ඒ අදූරදර්ශී තීරණයක් වර්තමාන කටයුත්තට බලපා තිබෙනවා. බංග්ලාදේශ ඉක්මනින් IMF සහනය ලබා ගැනීමට හැකි වුණේ ඔවුන් දිගටම එම සංවිධානය සමග සිටි නිසයි. අපට සිදු වුණේ සියලු සම්බන්ධකම් මුල සිටම යළි ආරම්භ කරන්නටයි. කොහොම වුණත් අපි අසීරුතා මැද මුල සිටම ගමන ආරම්භ කරා. දැන් අපි ණය ප්‍රතිව්‍යගත කිරීම සඳහා අපට ණය දුන් පාර්ශ්වයන් සමග සාකච්ඡා පවත්වමින් සිටින්නේ. ඊට අමතරව සහාය ලබාගත හැක්කේ අනික් එකම පාර්ශ්වය වන්නේ ජාත්‍යන්තරයේ මූල්‍ය අරමුදල පමණයි. ඉදිරි ගමන යාමට හැක්කේ ඔවුන් සමග ඇති කරගන්නා පදනම මතයි. ඒ හැරෙන්න අපට වෙනත් කිසිදු මාර්ගයක් නැහැ. අප යන ගමන් මඟ විවේචනය කරන දේශපාලන පක්ෂවලින් මම ඉල්ලා සිටින්නේ වෙනත් විකල්ප මාර්ගයක් ඇත්නම් එය මේ සභාවට ඉදිරිපත් කරන ලෙසයි. මේ වන විට අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවල අවසන් අදියරයට එළඹිලා පසුගිය සැප්තැම්බර් වෙද්දී මූලික ඉඟතාවයට එළඹීමට අපට පුළුවන් වුණා. දැන් තියෙන්නේ ණය තිරසර කරලීමේ වැඩපිළිවෙළයි. ඊට අදාළව පැරිස් සමාජය සමග අප සාකච්ඡා කළා. පැරිස් සමාජයේ සාමාජිකයන් නොවන ඉන්දියාව සහ චීනය සමග දිගින් දිගටම සාකච්ඡා කළා. ඉන්දියාවේ අප ණය ප්‍රතිව්‍යගත කිරීමට එකඟත්වය පළ කර මූල්‍ය සහතිකය ලබා දී තිබෙනවා. එක පැත්තකින් පැරිස් සමාජයත් සහ ඉන්දියාව සාකච්ඡා පවත්වන. අප ඍජුවම චීනය සමග සාකච්ඡා පවත්වන. අපට සියලු පාර්ශ්වයන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබී තිබෙනවා. අනෙක් රටවල ප්‍රවේශයන් සහ චීනයේ ප්‍රවේශය එක මතයකට ගෙනීමට දැනට අපි කටයුතු කරමින් සිටිනවා. මේ වෑයමදී අපිට සහාය වන සියලු රටවල් වෙත අපේ කෘතවේදීත්වය මම මේ අවස්ථාවේදී පළ කර සිටිනවා. IMF සංවිධානයේ සමග ඇති කරගන්නා එකඟත්වය සඳහාත් ණය ප්‍රතිව්‍යගත කිරීම සඳහාත් සිය උපරිම සහාය ලබා දෙන බව ඊයේ පැරිස් සමාජය නිවේදනය කළා. ඒ නිවේදනයත් සමග අපට පැරිස් සමාජයේ මූල්‍ය සහතික ලැබෙනවා. ඔවුන් මේ තීරණය ගත්තේ ඔවුන්ගේ සමාජික රටවල් ඉන්දියාව මෙන්ම ලෝක බැංකුව සහ IMF නියෝජිතයන් සමග පැවැත්වූ සාකච්ඡා වාරයකින් පසුවයි. මේ තීරණය අපට විශාල ශක්තියක්, ධෛර්යයක්, ශක්තිය සහ ධෛර්යය ලබා දීම පිළිබඳ මම ස්තුතිය පළ කරනවා. ජාත්‍යන්තර අප වෙත දක්වන සහයෝගය පිළිඹවන්නේ අප යන මාර්ගය නිවැරදි බවයි. ජනතාව විඳින පීඩනය අඩුවීමේ සනාථ වන්නේ අප යන මේ මාර්ගය නිවැරදි බවයි. සංචාරක ව්‍යාපාරයේ යලි පණ ලැබෙනවා. කඩාවැටුණු කෘෂි සහ වැවිලි ශේත්‍රයේ යලි පිබිදෙනවා. මහ කනේ අස්වනු වැඩි වෙන බවට පුරෝකථනය කර තිබෙනවා. අස්වනු මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. රුපියල් බිලියන 20ක වටිනා වී අස්වනු සහල් බවට පත්කොට අඩු ආදායම් ලාභී පවුල් වෙත නොමිලේ ලබා දීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. හැම පවුලකටම මාසකට සහල් කිලෝ 10 බැගින් අවස්ථා දෙකකදී නොමිලේ ලබා දෙනවා. විදුලි කප්පාදුව අඩු වෙලා පාසල් කටයුතු සාමාන්‍ය තත්ත්වයට පවතමින් යනවා. දරු දැරියන් යලි අධ්‍යාපන චාරිකා යනවා. විභාග පැවැත්වෙනවා. මේ මාර්ගයේ දිගටම ගොස් රට ඔසවා තබනවා. එහෙමත් නැත්නම් මේ මාර්ගය කඩා කප්පල් කොට සටන් පාට දේශපාලනයකින් ආයමෙත් රට විනාශ කරනවාද යන තීරණය අද අප ඉදිරියේ තියෙනවා. පටු දේශපාලන අරමුණ නැති රටට ආදරය කරන බහුතර ජනතාවගේ තීරණය මේ අයුරින්ම ඉදිරියට යෑම බව අප දන්නවා. අද ලංකාවේ ආර්ථික අතින් අසාධ්‍ය ලෙඩක්. වහාම කළ යුත්තේ ලෙඩේ හඳුනාගෙන ඊට අවශ්‍ය ප්‍රතිකාර කිරීම. ඒත් සමහරු කරන්නේ මෙතෙක් ප්‍රතිකාර කළ දොස්තරලාගේ වැරදි කියන එකයි. ඔවුන්ට දඬුවම් දීමට මුල් තැන දිය යුතු බවයි ඔවුන් කියන්නේ. නමුත් මම උත්සාහ ගන්නේ මුලින්ම ලෙඩා සනීප කර ගැනීමටයි. ලෙඩා සනීප කරගත්තන් පසුව අපට අනෙක් පියවර ගන්නට පුළුවන්. ඒත් අපි ප්‍රමුඛත්වය දෙන්න ඕනේ ලෙඩා සනීප කර ගැනීමට. මම මේ සිදු කරන්නේ ඒ කාර්යයයි. හැබැයි ලෙඩා අසාධ්‍ය තත්වෙන් ගොඩගත් වහාම අප තවත් පියවරක් ගන්නවා. ඒ නැවත මෙවැනි අර්බුදයක් ඇතිවීමට ඇති සියලු ඉඩකඩ අවරා දැමීම. මේ අරමුණෙන් අප දූෂණය මැඩලීමේ පනතක් ගෙන එනවා. ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සමග එක්විය සොරකම් කළ වත්කම් යලි සොයා ගැනීමේ ප්‍රයත්නේ මේ පනතට ඇතුළු කරන්නට අපි පියවර ගන්නවා. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක්. IMF එකඟත්වයේ ලැබීමෙන් අපට ආර්ථිකය යම් මට්ටමක් ස්ථාවර පදනමකට ගෙන එන්න පුළුවන් වෙනවා. ඒත් ලෙඩේ නිට්ටාවටම සනීප කර ගන්න නම් අපට තවත් ඉදිරි පියවර ගණනාවක් ගත යුතුව තිබෙනවා. IMF සහතිකය ලැබීමත් සමග ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි වෙනත් ජාත්‍යන්තර ආයතන වෙතින් ණය ආධාර ලබා ගැනීම සම්බන්ධ බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන්. එවිට ආජීවකයන්ගේ විශ්වාසය තහවුරු වේවි. ඒ නිසා විදේශ විනිමය රට ගලා යමේ ප්‍රවණතාවය ඇති වේවි. අපි ඒ ආධාර මුදල් නිසි කළමනාකරණයකින් යුතුව රට උන්නතිය වෙනුවෙන් භාවිතා කළ යුතුයි. මේ සමගම සංචාරක කර්මාන්තයේ කැපිපෙන වර්ධනයක් අපට ලබා ගන්නට පුළුවන්. අතරමඟ නැවතී ඇති සංවර්ධන ව්‍යාකෘති ගණනාවක් නැවත ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම අපේ රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ යුතුයි. කාලයක් තිස්සේ පටු දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ පාතපසු කළා. පාඩු ලබන රාජ්‍ය ආයතනවල බර ජනතාව පිට පැටෙව්වා. ගිය අවුරුද්දේ ව්‍යාපාරික රාජ්‍ය ආයතන පාඩුව රුපියල් බිලියන 800කට ආසන්නයි. ඒ මුළු පාඩුවම ගෙවන්නේ ජනතාව. දැන් අවුරුදු ගණනාවක් තිස්සේ පාඩුව ජනතාව ගෙවනවා. හැබැයි බොහෝ දෙනෙක් මේ පාඩුව ලබන ජනතා රාජ්‍ය ආයතන බරදරන්නේ Taman බව දන්නේ නැහැ. අන්ත අසන දිලින්දා පවා මේ ආයතන නඩුත්තු කරන්නට වියදමක් දරන්නට වෙලා තිබෙනවා. ඒ නිසා අපි වහාම ආර්ථික ප්‍රතිසංස්කරණය සිදු කළ යුතුයි. එවැනි පියවරගත් තායිලන්තයේ සහ වියට්නාමයේ වැනි රටවල් අද දවසින් දවස ඉදිරියට යනවා. නැතිනම් අපට නැවත ආපස්සට යන්න වෙනවා. මේ ප්‍රතිසංස්කරණ වලදී රජයේ කාර්යභාරය අපි නිවැරදිව හඳුනාගත යුතුයි. රජයේ ප්‍රවේශය විය යුත්තේ පසුබිම සිට පුද්ගලික අංශය ඍජුව ව්‍යාපාරික කටයුතු සඳහා යොමු කිරීමයි. රජයේ මැදිහත් විය යුත්තේ නියාමන කාර්යයන්, පොදු පහසුකම් සහ නීතිය හා සාමය රැකීම වැනි ක්ෂේත්‍ර සඳහා පමණයි. ආර්ථිකයේ ගාමක බලවේගය ලෙස පුද්ගලික අංශය යොදාගත යුතුයි. ඒ වගේම විදේශ ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම උදෙසා පුද්ගලික ව්‍යවසායකත්වයේ දායක කරගත යුතුයි. රජයේ අංශයේ ඉඩම් සහ ගොඩනැගිලි කිසිදු ඵලදායි කාර්යයකට යොදා නොගෙන නිෂ්කාරණයෙන් නාස්ති වෙන තැන් බොහොමයි. ඒවා ඵලදායි කාර්යයන්ට යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන සතු කැලෑවලට ගිය සරු ඉඩම් ගණනාවක් තියෙනවා. වගා නොකරන කුඹුරු අක්කර දහස් ගණනක් තියෙනවා. ඒ සියල්ලම ඵලදායි ලෙස කෘෂිකර්ම කටයුතු සඳහා යෙදවීමට අප කටයුතු කරනවා. එසේම ණයමත පදනම් වන ව්‍යාකෘති ඉදිරියේදී ක්‍රියාත්මක කරන්නේ ඇගැයීමෙන් ක්‍රියාවලියක් මත පමණයි. දේශපාලන හේතු මත රාජ්‍ය ආයෝජනය මෙහෙවීමේ පිළිවෙත නවතා දැමීම අත්‍යවශ්‍ය කාරණයක්. පසුගිය කාලයේ බැංකු ණය අයකර ගැනීමේ උදෙසා පමා කාලයක් ලබා දුන් බැවින් බැංකු පද්ධතිය දුර්වල වෙමින් පැවතුණා. දැන් මේ පමා කාලය අවසන් වී තිබෙනවා. ඒ නිසා බැංකු යළිත් ශක්තිමත් වෙමින් පවතිනවා. ඒ සමග දුෂ්කරතා හේතුවෙන් බිඳ වැටුණු ව්‍යාපාර කෙරෙහි අපේ අවධානය යොමු වී තිබෙනවා. ආර්ථික වර්ධනය සමග ඔවුන්ට යළි නැගී සිටීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නට අප පියවර ගන්නවා. නිෂ්පාදන ඉහළ නැංගවීම, භාණ්ඩ හා සේවා සැපවීම, කර්මාන්තා කෘෂි නවීකරණ ආදී උදෙසා උපරිම වශයෙන් තාක්ෂණය යොදා ගැනීමට අපේ අපේක්ෂා කරනවා. වර්තමානයේ රටේ ආදායම දළදේශීය නිෂ්පාදනයෙන් 8.15%. මේ 15% දක්වා ඉහළ නැංගවා ගැනීම අපේ බලාපොරොත්තුව. මූල්‍ය අර්බුද විසඳීම පිළිබඳ දැකීම ඇති ජ්‍යාතන්ත්‍ර ආයතනයක් අපේ රට ගැන මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා. ශ්‍රී ලංකා has a reputation for kicking the can down the road. This leads to problems avoided rather than solved in the long term. අප ප්‍රශ්නය මගහැර ගියා මිස දීර්ඝකාලීන විසඳුම සෙව්වේ නැහැ. ඒ විපාකය තමයි අද අපි සැම මේ විඳින්නේ. මතක තබා ගන්න, අද අප මේ මුහුණ දෙන්නේ ආර්ථික යුද්ධයකට. මේ යුද්ධයේ උතුරු නැගෙනහිර ගැටුමටත් වඩා තීරණාත්මකක්. උතුරු නැගෙනහිර ගැටුමේදී ජන වර්ග බෙදුණා. ඒත් මේ යුද්ධයේදී සියලු ශ්‍රී ලාංකිකයන් එකට එක්ව සටන් කළ යුතුයි. ප්‍රශ්නේ විසඳන්නේ නැතුව මගහැර ගියොත් මේ ආර්ථික යුද්ධයෙන් අපි පරාජය වෙනවා. එහෙම වුණත් ඔය සමහර දේශපාලන පක්ෂ මවන සුරංගනා ලෝක අපට උරුම වෙන්නේ නැහැ. අප ආර්ථික යටත් විජිතයක් බවට පත් වෙනවා. ඒ නිසා අප හැම කෙනෙක්ගේම වගකීම දුක් කරදර දරා ගනිමින් මේ ආර්ථික යුද්ධය ජය ගැනීමට අවශ්‍ය සහාය ලබා දීමයි. ආර්ථික යුද්ධ ජය ගැනීමත්, ඉන්පසු සංවර්ධික ආර්ථිකයක් අප රට තුල නිර්මාණය කිරීමත් ජාතීන් අතර සමගිය හා එකමුතුකම වැදගත් වෙනවා. ගරු ආර් සම්බන්ධන් මැතිතුමත් මමත් පාර්ලිමේන්තුවට පත් වුණේ 1977 අවුරුද්දේ. අපි දෙදෙනාගේම පොදු සීනයක් තිබුණා. ඒ අප දෙදෙනා පාර්ලිමේන්තුව තුල සිටියදී ලංකාවේ ජන වාර්ගික ගැටලුවට ස්ථිරසර විසඳුමක් ලබා දීමයි. ඒ සීනය ගැන එදා සිට අද දක්වාම අප සාකච්ඡා කරනවා, උත්සාහ දරනවා. කලින් හැම අවස්ථාවකදී මේ උත්සාහය අසාර්ථක වුණා. නමුත් මේ වතාවේ කෙසේ හෝ සාර්ථක කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබ සැමගේම සහය අපි බලාපොරොත්තු වෙනවා. උතුරු නැගෙනහිර ගැටුම මුළු රටටම බලපෑවා. ප්‍රදේශ ගණනාවකට දැඩි හානි සිදු වුණා. සම්පූර්ණ උතුරු පළාතත්, නැගෙනහිර උතුරු මැද පළාත් වල ප්‍රදේශ ගණනාවක අපමණ පීඩා වින්දා. මේ ප්‍රදේශවල සංවර්ධනය ගැන වැඩි බරක් තබා කටයුතු කිරීමට අප පියවර ගන්නවා. ඒ ප්‍රදේශවෙනි විශේෂ සැලසුම් ක්‍රියාවට නංවනවා. උතුරේ ඉඩම් සම්බන්ධ නොවිසඳුණු ගැටලු තවත් ඇති බව අප දන්නවා. යාපන දිස්ත්‍රික්කයේ ආරක්ෂක කඳවුර ඇතුළුව රජය සතු ඉඩම් ප්‍රමාණය අක්කර 3300යි. පලාලි කඳවුර වෙනුවෙන් පවරාගෙන ඇති ඉඩම් අක්කර 100ක් මෑතකදී නිදහස් කළා. තවත් අක්කර ගණනාවක් ගැන තීරණයක් ගත යුතුව තිබෙනවා. ඒ ගැන යුද්ධ හමුදාව සහ අනෙක් පාර්ශ්වයන් සමග සාකච්ඡා පවත්වනවා. රජයට පවරාගෙන ඇති අනෙකුත් ආරක්ෂා ඉඩම් සම්බන්ධයෙන්ද සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. උතුරු නැගෙනහිර පමණක් නොව රටේ වෙනත් පළාත්වලත් ඉඩකඩම් සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. මීට අවුරුදු ගණනාවකට කලින් වරින් වර නිකුත් කළ රෙගුලාසි මගින් වනාන්තර ප්‍රදේශයේ ප්‍රකාශයට පත් කළා තිබෙනවා. ඒ සඳහා පදනම් කරගෙන තිබුණේ GPS ක්‍රමයට ලබාගත් සිටියම්. ගැටුම් හා වෙනත් හේතු නිසා කැලෑවලට ගිය ගම්මාන ගණනාවක් මේ නිසා වනාන්තර ලෙස ගැසට් කෙරුණා. දැන් ගැටුම් අවසානයි. ඒත් තම තමන්ට ඉන්න ඉඩම් කට්ටි ගණනාවක් වනාන්තර ලෙස ගැසට් කර ඇති නිසා ඒ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට විශාල අසාධානයක් වී තිබෙනවා. මොනරාගල සිට මුලතිව් යාපනය දක්වාම ජනතාව මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. අපි 1900 වන විට පැවති සිතියම් අනුව වනාන්තර සහ ඉඩම් යළි ගැසට් කොට මේ අසාධාරණ්‍ය නිවැරදි කිරීමට පීවර ගන්නවා. අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමේ ක්‍රමවේදයද අප වඩාත් විධිමත් හා කඩිනම් කරනවා. එම යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් කරනවා. ත්‍රස්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් සිරගත කරන සිටින පුද්ගලයන් පිළිබඳත් අපේ අවධානය යොමු වී තිබෙනවා. වසර ගණනාවක ඔවුන් රඳවාගෙන ඉන්නවා. සහනදායි පිළිවෙතකට ක්‍රමානුකූලව ඔවුන් නිදහස් කිරීමට අප පියවර ගන්නවා. ජාතික ඉඩම් සභාවක් ස්ථාපිත කිරීමේ කෙටුම් පත සකස් කරනවා. ජාතික ඉඩම් ප්‍රතිපත්ති කෙටුම් පත සකස් කරනවා. මධ්‍යම ආණ්ඩුවේ යම් යම් ක්‍රියා පිළිවෙත් හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පළාත් සභා බලතල අඩු වී ඇති බවට චෝදනා නැගෙනවා. මේ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පළාත් සභා බලතල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නව අනපනත් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන්ද මේ අවිරින්ම ක්‍රියා කරනවා. බලය පැවරීමේ ක්‍රියාවලිය විධිමත් හා ක්‍රමවත් කරලීම උදෙසා පහත සඳහන් කරන පනත් සඳහා සංශෝධන කෙටුම්පත් සකස් කරනවා. 1992 අංක 38 දරන බලය පැවරීමේ ප්‍රාදේශීය ලේකම්වරුන් පනත, 1989 අංක 12 දරන පළාත් සභා අනුශාංගික විධිවිධාන පනත සහ 1990 අංක 28 දරන පළාත් සභා සංශෝධන පනත. පළාත් සභා හා මධ්‍යම ආණ්ඩුව අතර සම්බන්ධීකරණ කාර්යයන් විධිමත් කිරීම සඳහා නවීන ක්‍රමයේ දිස්ත්‍රික්ක සංවර්ධන සභා ක්‍රමවේදයක් අප ස්ථාපිත කරන්නට අපේක්ෂා කරනවා. මේ සියලු අනපනත් සහ කෙටුම්පත් අපි පාර්ලිමේන්තුවේ ජාතික සභාවට ඉදිරිපත් කරනවා. ඒවා පිළිබඳ සාකච්ඡා කොට පාර්ලිමේන්තුවේ සම්මත කිරීමේ වගකීම පැවරෙන්නේ ජාතික සභාවට. නියෝජ්‍ය පොලිස්පති කොට්ටා සීමා මායිම් වර්තමානයේ පවතින්නේ පළාත් සීමා මායිම් අනුව නෙමෙයි. මේ නිසා ප්‍රායෝගික දුෂ්කරතා රැසක් මතුවී තිබෙනවා. ඒ නිසා පළාත් අනුව නියෝජනය පොලිස්පති කොට්ටාස සීමා නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. පොලිස් බලතල සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ. මානව හිමිකම් උල්ලංඝනය, ජාත්‍යන්තර මානව හිමිකම් නීති බරපතල ලෙස කඩකිරීම ආදී කරුණු පිළිබඳ සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධී කරන විනිසුරු AHMD නවාස් මහතාගේ ප්‍රධානයෙන් පත්තු කෙරුණු ජනාධිපති කොමසේ වාර්තාව දැන් ලැබී තිබෙනවා. ඒ නිහි නිර්දේශ ගැනත් අපේ අවධානය යොමු වෙනවා. ගැටුම් වලින් වඩාත් හානි සිදු වූ උතුරු සංවර්ධනය සඳහා වෙනම සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. මල්වතුවේ සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කරනවා. නැගෙනහිර පළාතේ ගංගා සහ ජල කළමනාකරණය කිරීම, පැදමාරච්චි වැවසා කලපුව ප්‍රතිසංස්කරණය කිරීම, පානීය සහ කෘෂි කටයුතු සඳහා එමගින් ජලය ලබා දීම උදෙසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ඔස්සේ මේ ප්‍රදේශවලට විදුලි බලය අවශ්‍යතා සපුරාලීම සඳහා කටයුතු කරනවා. සූර්ය බලය මෙන්ම හරිත හයිඩ්‍රජන් බලයද මේ සඳහා යොදවා ගන්නවා. සංචාරක ව්‍යාපාරය සඳහා වැඩි අවස්ථා සලසා දෙනවා. ආයෝජන කලාප පිහිටනවා. කෘෂිකර්ම කටයුතු නවීකරණය සඳහා අවශ්‍ය තාක්ෂණය සහ පහසුකම් සලසා දෙනවා. කංකසන්තුරේ වරාය නවීකරණය කරනවා. පුළුල් කරනවා. තිරුකුණාමලයේ නවීන ජාත්‍යන්තර නගරයක් ලෙස සංවර්ධනය කරනවා. ගැටුම් වලට මැදි වී ආර්ථිකය හා සමාජීය පසුබෑම් වලට ලක් වූ නැගෙනහිර හා උතුරු මැද පළාත් වෙනුවෙන් උත් නවීන කෘෂිකාර්මික සැලසුමක් දියත් කරනවා. වතුකඩේ ජනතාව පිළිබඳ අපේ විශේෂ අවධානය යොමු කරනවා. ලංකාවේ වැවිලි කර්මාන්තයේ නගා සිටීම උදෙසා ඔවුන් මුලින්ම ලංකාවට ගෙන්වා ගත්තේ මීට අවුරුදු 200කට කලින්. වතුකරේ වෙනුවෙන් විශාල සේවයක් කළ සෞම්‍ය මූර්ති තොණ්ඩමන් මහතාත් මමත් කැබිනට් මණ්ඩලයට පත් වුණේ එකට. අප දෙදෙනා වතුකරේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් එක්ව වැඩ කටයුතු කළා. මේ වන විට වතුකරේ ජනතාවගේ නීතිමය අයිතීන් සියල්ල අප ලබා දී තිබෙනවා. නමුත් ආර්ථික හා සමාජීය අයිතීන් සම්බන්ධයෙන් පවතින ගැටලු ගණනාවක් තවමත් ඉතිරිව තිබෙනවා. මේ ගැටලු විසඳීම සඳහා අප වතුකරේ නියෝජනය කරන මන්ත්‍රීතුමන්ලා සමග සාකච්ඡා කර පියවර ගැනීමට අපේක්ෂා කරනවා. වසර 200ක් පුර ලාංකේය ආර්ථිකය පෝෂණය කිරීමට වෙහෙසෙන ඔවුන්ට 100%ක්ම ලාංකේය ජනතාවගේ කොටස් බවට පත් කර ගන්නට යුතුය වෙනවා. මම පාර්ලිමේන්තුවට තේරීපත් වූ අවස්ථාවේදී මගේ කැබිනට් අමාත්‍යවරයා වූයේ ඒ.සී.ඒ. සමීත් මහතායි. ලාංකේය මුස්ලිම් වරුන් මුහුණ දෙන සුවිශේෂ තත්ත්වය ගැන එතුමා මාව දැනුවත් කර තිබෙනවා. විටින් විට මුස්ලිම් ප්‍රජාව විවිධ ගැටලුවලට මුහුණ දෙන බව අප දන්නවා. ඒ පිළිබඳත් අපේ පූර්ණ අවධානය යොමු වෙනවා. සිංහල සමාජයත් ඔවුන්ට සීමා වූ ගැටලු ගණනාවකට මුහුණ දෙනවා. ඒ ගැනත් අපේ අවධානය යොමු කරනවා. ඒ ගැටලු ගැනත් විවෘත සාකච්ඡාවක් අවශ්‍යයි. විශේෂයෙන්ම කුල භේදය නිසා සමාජයේ කොන්වීට ලක් වී සිටින ප්‍රජාව සම්බන්ධයෙන් පූර්ණ සැලකිලි යොමු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සියල්ල කරුණු සැලකීමට ගනිමින් ඒකීය රාජ්‍යයක් තුළ උපරිම ලෙස බලය බෙදන්නට අප බලාපොරොත්තු වෙනවා. නමුත් මම අවස්ථා ගණනාවකදී අවධානය කළ කරුණක් යළිත් මෙහිදී සඳහන් කරන්න කැමතියි. රට බෙදීමට හෝ බෙදීමට තුඩු දෙන හෝ කිසිදු පියවරක් අප ගන්නේ නැහැ. මට මේ පාර්ලිමේන්තුවේ කණ්ඩායමක් නැහැ. මම නියෝජනය කරන පක්ෂයට ඉන්නේ එක මන්ත්‍රීවරයයි. නමුත් මම ජනාධිපති හැටියට ඒ පක්ෂය නියෝජනය කරන්නේ නැහැ. මම නියෝජනය කරන්නේ මුළු රටේම ජනතාවයි. මෙතනදී පක්ෂ දේශපාලනයක් මට නැහැ. ඒ නිසා මේ සියලු යෝජනා මම ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුවේ ජාතික සභාව මාර්ගයෙන්. ඊට අමතරව ජනතා අදහස් නියෝජන කාර්යයන් උදෙසා අප ජනසභා පනත නීතිගත කරනවා. මම කලින් අවස්ථා ගණනාවකදීත් අවධානය කළ පරිදි අලුතින් සිතා අලුත් ගමනක් යන්ට කාලය දැන් එළඹ තිබෙනවා. මෙතෙක් අප අනුගමනය කළ සම්ප්‍රදායික දේශපාලනය තව දුරටත් වලංගු නැහැ. දේශපාලන වාසී තකා බොරුවෙන් මිත්‍යාවෙන් සිදු කළ රැවටීම් අනාගතයට ගැලපෙන්නේ නැහැ. සිස්ටම් චේන්ජ් ගැන කතා කරන සමහර දේශපාලන පක්ෂ තමන් හැර අනෙක් අය වෙනස් කරන්නයි යෝජනා කරන්නේ. මෙතෙක් සම්ප්‍රදායික දේශපාලනයේ කොටසක් අපි ආවොත් අපි වෙනස් කරනවා. එහෙම තමයි කියන්නේ. අපි ඇදයට යන ගමන් අනුන් වෙනස් කරන්න උත්සාහ ගන්නවා. ස්වාධීන කොමිෂන් සභාව වෙනුවෙන් ජීවිතේට පරදුවට සභා කතා කළ අය බලය හමුවේ ස්වාධීන කොමිෂන් සභාව එපා කියනවා. විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතික්ෂේප කරපු අය තමන් බලයට පත් වුණා මේ බලතල පාවිච්චි කරන හැටි ගැන කියනවා. බලය වෙනුවෙන් ප්‍රතිපත්ති වෙනස් කරනවා. අප අතීතයේ සිටම මේ දක්වා අත්විඳ දේවල් තමයි මේවා. මම යෝජනා කරන්නේ මේ තත්ත්වය අප වෙනස් කරගත යුතුයි. නැතිනම් ක්‍රමයේ වෙනසක් ඇති කරගන්න අපි කාටවත් බෑ. වෙනස් වීම පටන් ගන්න ඕනේ තමන්ගෙන්මයි, අපෙන්මයි. අපි හැමෝම වෙනස් විය යුතුයි. ඒ වෙනස් වීම යහපත් විය යුතුයි. දේශපාලනඥය හැපිට අපට වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි. දේශපාලන පක්ෂ වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි. පාර්ලිමේන්තුව වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි. විධායක වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි. අධිකරණය වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි. රාජ්‍ය සේව වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි. මෙන්න මේ වෙනස වෙනුවෙන් අපි දැනටමත් පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා ක්‍රමය පිටුවා තිබෙනවා. නමුත් තවමත් අධීක්ෂණ කාරක සභා සඳහා තරුණ නියෝජනය පත්කර නැහැ. එය කඩිනමින් කරන ලෙස මම මේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. අධීක්ෂණ කාරක සභාවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට සිත් වෙනස් කර ගැනීමටත් මේ සභාවේ සිටින ඔබ සැමගෙම වෙනස් වැකකීමක්. මම මෙතනින් නවතින්නේ නැහැ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරු ආණ්ඩුවේ කොටස්කරුවන් බවට පත්කර ගැනීමට පියවර ගන්නවා. මේ වෙනුවෙන් පූර්ණ ස්වාධීනත්වයක් ඇති පාර්ලිමේන්තු අයවැය කාර්යාලය ස්ථාපිත කරනවා. වර්තමානයේ මන්ත්‍රී ආචාර ධර්ම සම්බන්ධයෙන් පවත්වන නීති රීති ප්‍රමාණවත් නැහැ. එක්සත් රාජධානී වැනි රටවල් ආදර්ශයට ගනිමින් මන්ත්‍රී ආචාර ධර්ම සහ පාර්ලිමේන්තු ප්‍රමිතිය පිළිබඳ පනතක් කෙටුම්පත් කරනවා. මනාප ක්‍රමේ විවිධ දූෂකයන්ට පාර කැපීමක් බව දැන් අප ප්‍රායෝගිකව හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා විකල්ප ඡන්ද ක්‍රමයක අවශ්‍යතාවය මුළු රටම තදින් දැනෙනවා. පාර්ලිමේන්තු පක්ෂ නායකයන් සමග මේ පිළිබඳ සාකච්ඡා කොට මැතිවන ක්‍රමවේදය පිළිබඳ තීරීම් කාරක සභාවක් පත් කිරීමට අප ක්‍රියා කරනවා. නව මැතිවන ක්‍රමය තුළ බුද්ධිමතුන්ට තරුණ පොරපුරුෂ සහ කාන්තාවන්ට නිසි ඉඩකඩක් සැලසිය යුතු බවත් මම විශ්වාසය කරනවා. අද ලංකාව ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. අද දේශපාලන පක්ෂවලට වඩා අද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මැතිවරණ සඳහා නිර්මාණය කරගත් දේශපාලන සන්ධානයයි. මේ බොහොමයක් මුදල් වලට විකුණන දේශපාලන පක්ෂ. පිටකොටුවේ පදික වේදිකාව වගේ පක්ෂයත් ලාංජනයක් විකුණනවා. සමහර ඒවා විකිණෙනවා. මේ පක්ෂ අයිතිය ගැන අධිකරණයේ ඉදිරියේ නඩු පවා තිබෙනවා. ලාංකේය දේශපාලන පක්ෂ සායවා ක්‍රියාත්මක විය යුතු ක්‍රමවේදය පිළිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම උදෙසා ජනාධිපති කොමිසමක් පත් කිරීමට මම ක්‍රියා කරනවා. පක්ෂ ලියාපදිංචිය විනිවිදභාවයෙන් ක්‍රියා කිරීම, සමාජික අයිතිවාසිකම්, අරමුදල් සාදායම් ලබා ගැනීම, මැතිවන ව්‍යාපාර සඳහා වියදම් කිරීම, ජනමාධ්‍ය භාවිතාදී කරුණු ගැන ගැඹුරෙන් සොයා බැලීමේ වගකීම මේ කොමිසම් සභාවට පැවරෙනවා. මේ කාර්යයේදී කින්‍යාවේ, ජර්මනිය හා නෝර්වේ රාජ්‍ය දේශපාලන පක්ෂ පිළිබඳ පනත, එක්සත් රාජ්‍ය ඡන්දදායක පනත, රාජ්‍ය වගකීම පිළිබඳ යුරෝපීය ක්‍රමවේදය, එක්සත් රාජධානියේ දේශපාලන පක්ෂ හා ජනමත විචාරණ පනත පදනම් කර ගැනීමට අපේක්ෂා කරනවා. අනාගතයේ වඩා යහපත් කර ගැනීම උදෙසා නව ආයතන, නව නීති රීති සහ නව ව්‍යාකෘති ගණනාවක් හඳුන්වා දීමට පියවර ගන්නවා. ඉතිහාස පිළිබඳ ආයතන, ආර්ථික විද්‍යා සහ වෙළඳ ආයතන, කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ආයතන අපි අලුතින් ස්ථාපිත කරනවා. ඒ වගේම නව විශ්වවිද්‍යාල හතරක් පිහිටවනවා. රාජ්‍ය පාලනය රාජ ප්‍රතිපත්ති පිළිබඳ විශ්වවිද්‍යාලය, කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලය, දේශගුණික විපර්යාසය පිළිබඳ විශ්වවිද්‍යාලය සහ ක්‍රීඩා විශ්වවිද්‍යාලය ඊට අයත් වෙනවා. අලුත් නීති රීති සහ අනපනත් ගණනාවක් හඳුන්වා දීමට අප පියවර ගන්නවා. කාන්තාවන් පිළිබඳ ජාතික කොමිසම් සභා පනත, ස්ත්‍රී පුරුෂ සමානත්වතා පනත, ස්ත්‍රී සවි බල ගැන්වීමේ පනත, ළමා ආරක්ෂණ පනත, යෝන් පාර්ලිමේන්තු පනත, මත්ද්‍රව්‍ය මැඩලීමේ අනදෙන මූලස්ථාන පනත, සත්‍ය සහ සංහිඳියාව කොමිසම, ත්‍රස්තවාදී වැළැක්වීම සහ ජාතික ආරක්ෂා පනත, දැනට ක්‍රියාත්මක වන ප්‍රසිද්ධ රැඟුම් පාලක පනත අහෝසි කරනවා. ව්‍යවස්ථාවේ ඇති ප්‍රකාශන අයිතිය පදනම් කර ගනිමින් කලා නිර්මාණයේ වගීකරණ පනතක් සකස් කරනවා. අපේ රට පිහිටා තිබෙන්නේ දේශගුණික විපර්යාස වන භාජන කලාපේ. අප දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දැක්විය යුත්තේ ඒ නිසයි. ඒ සම්බන්ධයෙන් නිසි පිළිවෙතක් අනුව කටයුතු කළොත් අපිට හරිත ප්‍රතිපාදන ලබා ගැනීමේ අවකාශයද හිමි වෙනවා. ඒ සියල්ල සැලකිල්ලටගෙන අප මෙන්න මේ අනපනත් හඳුන්වා දීමට පියවර ගන්නවා. දේශපාලන දේශගුණික විපර්යාස පනත, සමාජ සාධාරණත්ව කොමිෂන් සභා පනත, ප්‍රතිවන රෝපණය සහ වෘක්ෂාවරණ පනත, ජීවමාන පද්ධති පනත, මහවැලිගඟ සිංහරාජයේ සිරිපාද අඩවිය හා වංශිකරේ හෝටන්තැන්න නකල්ස් ආදම්ගේ පාලම සහ පනත් යටතට ගැනෙනවා. සාගර සම්පත් ගවේෂණ සහ කළමනාකරණ නීතිය, මුතුරාජවෙල සංරක්ෂණ පනත, ආර්ථිකය සම්බන්ධිත නව අනපනත් හඳුන්වා දෙන්නට කටයුතු කරමින් යනවා. රාජ්‍ය වියදම් කළ කර්මනාකාරයේ සඳහා ශූන්‍ය පාදකායව ජීරෝ බජටින් ක්‍රියාවලිය ආරම්භ කරනවා. ආදායම් අධිකාරී පනත, ජාතික ණය කළමනාකාර පනත, ආහාර සුරක්ෂිතතා පනත, රාජ්‍ය දේපළ කර්මනාකාර පනත, ආර්ථික ස්ථායිකරණ පනත, ජාතික විශ්‍රාමදායකත්ව පනත, නව සුරාබදු පනත, විදේශ විනිමය පනතට සංශෝධන, බුන්වත් පනත, ඩිජිටල් තාක්ෂණ පනත, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තු පනත, අන්‍යෝන්‍ය එකඟත්වය මත දික්කාසාද වීමේ පනත. මෙවැනි ආර්ථික, සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණ සාර්ථක ගැනීමට නම් නිවැරදි කරුණු මත පදනම්ව ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කරුණක්. සමාජය දැනුවත් කිරීමේ ප්‍රධාන භූමිකාව හිමිවෙන්නේ ජනමාධ්‍ය වෙතයි. ඒ සඳහා ජනමාධ්‍යවේදීන්ට ජාතියක සහ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබා දිය යුතුයි. 1993 දී මම අග්‍රමාත්‍යය ලෙස ජනමාධ්‍ය පුහුණු ආයතනයක් පීටීම පිළිබඳ නිර්දේශ ලබා ගැනීමට ආචාර්ය ගාමිණී කොරයා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටියක් පත් කළා. එම ආයතන පීටීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණත් 1994 මහා මැතිවරණ නිසා එය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා ජනමාධ්‍ය වේදීන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබා ගැනීම සඳහා ජනමාධ්‍ය ආයතනයක සිට විශ්වවිද්‍යාල දක්වා වූ ආයතන පද්ධතියක් ස්ථාපිත කිරීම අපි බලාපොරොත්තු වෙනවා. පසුගිය දශක ගණනාවක දෙස විමසිල්ලෙන් බලද්දී ජනමාධ්‍ය භූමිකාවේ නිසි ලෙස ඉටු වී ඇද්දේද යන ප්‍රශ්නය අප ඉදිරියේ පැන නැගිනවා. ඒ නිසා ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණයද අද අපේ රටට අවශ්‍ය වෙනවා. මෙහිදී සම්ප්‍රදායික ජනමාධ්‍ය සහ සමාජ ජනමාධ්‍ය යන අංශ දෙකම අපේ සැලකිල්ලට ගත යුතුයි. ජනමාධ්‍ය සම්බන්ධයෙන්ද ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුත්තේ ඒ නිසයි. රජය හා මාධ්‍ය කර්මාන්තය එකට එකතු වී සාමූහික ස්වයං නියාමන ක්‍රමවේදයක් ගැන සැලකිලිමත් වීම වැදගත් යයි මම කල්පනා කරනවා. සයිබර් අවකාශයේ අසත්‍ය ප්‍රවෘත්ති, වෛර ප්‍රකාශන, දුෂ්තරතුරු, ළමා හා කාන්තා හිංසන අඩන්තේට්ටු පමණක් නොව වංචා දූෂණද අප අත්විඳිනවා. මෙම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා සමාගම්ද ඇතුළු වන පාර්ශ්වය නියාමන ක්‍රමවේදයක් අවශ්‍ය බව අප හිතනවා. අප මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් කරුණක් වන්නේ ප්‍රතිපත්ති පිළිබඳ එකඟතාවයක් ඇතිකර ගැනීම. ආණ්ඩු මාරුවෙද්දී වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තිය. ඇමතිවරුන් මාරුවෙද්දී වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තිය. ලෝකයේ දියුණු වුණු හැම රටක්ම ස්ථාවර ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ඉදිරියට ගිය රටවල්. කාලානුරූපව ප්‍රතිපත්ති යවත්කාලීන කරනවා. ඒත් ආණ්ඩුව මාරුවෙද්දී ප්‍රතිපත්ති උඩිය ටිකු කුඩු කරන්නේ නැහැ. මේ සිස්ටම් චේන්ජ් එක ආරම්භයක් පමණයි. අප තවත් බොහෝ වෙනස්කම් අප සිදු කළ යුතුයි. ශ්‍රී ලංකා වාසීන්ගේ විශේෂයෙන්ම තරුණ තරුණයන්ගේ අදහස් අනුව ඒ වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඉදිරි වසර 25 තුළ අප අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති හා ක්‍රියාපිළිවෙත් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්න කියා මම ඔබ සැමගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලීම මම කරන්නේ මේ සභාවේ සිටින ඔබ සැමගෙන්ම විතරක් නෙමෙයි, මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ගෙන්ම. ඔබ ලංකාවේ සිටියත් විදේශයක සිටියත් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න, රට යළි ගොඩනැගීමේ සාමික ව්‍යායාමයට එක්වන්න. අද මේ රටේ බොහෝ දෙනෙකුට අද රට පත්වී ඇති අර්බුදයේදී දිග පළල ගැඹුරු වැටෙන්නේ නැහැ. ඒත් අපි හැමගේම ජීවිත කාලය තුළ මෙතරම් අනතුරුදායක බරපතල අර්බුදයකට අප මුහුණපා නැති නිසා මේ අර්බුදයෙන් කඩිනමින් ගොඩේන්ට නම් අපි සියල්ලම එකට එක්විය යුතු බව මම නැවතත් අවධාරණය කරනවා. ආගමික නායකින්, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන්, රජයේ හා පුද්ගලිකාංශයේ සේවක සේවිකාවන්, රජයේ නොවන සංවිධාන ආදී සෑම පාර්ශ්වයම එකට එක්විය යුතුයි. යම් කිසි කාලයක් තුළ එක් අරමුණක් ඇතුව එක් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ගිවිසි ගත යුතුයි. සමාජ සම්මුතියක් ඇතිකර ගත යුතුයි. රට වෙනුවෙන් අප හැමගේම ජීවන රටාවන් වෙනස් කර යුතුයි. මම පෙර සඳහන් කළ සියලු කණ්ඩායම් වර්තමානයේදී කැපවීම කරනවා, බර දරනවා, දුෂ්කරතාවලට මුහුණ දෙනවා. ඒ නිසා අප ආර්ථිකය යළිත් ඔසවා තැබීමෙන් ලැබෙන ප්‍රතිලාභ සියල්ලත් ඒ අය වෙත බෙදී යා යුතුයි. ඔවුන් ආර්ථික සංවර්ධනයේ ප්‍රතිපත්තිවල කොටස්කරුවන් විය යුතුයි. මේ සමාජ සම්මුතිය ක්‍රියාත්මක කිරීම උදෙසා සමාජ සාධාරණ කොමිෂන් සභාව ස්ථාපිත කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉදිරි වසර 25 සඳහා අලුත් ප්‍රතිපත්ති රාමුව මේ සමාජ සම්මුතිය පදනම් කරගනිමින් නිර්මාණය කරනවා. අවසාන වශයෙන් මම නැවතත් සිහිපත් කරන්න කැමති රාජ්‍ය හා ආණ්ඩුව අතර වෙනස අප අවබෝධ කරගනිමු. ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂා කරන්නට අප හැමෝම බැඳී සිටිනවා. මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩු මාරු කිරීමේ අවස්ථාව ඕනෑම පුරවැසියෙකුට තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව ආරාජික කිරීමේ අයිතිය කිසිවෙකුට නැහැ. කිසිදු දේශපාලන පක්ෂයකට නැහැ. කිසිදු කණ්ඩායමකට නැහැ. අපේ මාතෘභූමියේ ආර්ථික සමාජීය යටත් විජිතයක් බවට පත් කරන්නට ඉඩ දෙන්නේ නැහැ. රට ආරාජික කරන්නට ඉඩ දෙන්නේ නැහැ. රට ආරාජික කරන්නට ඉඩ දෙන්නේ නැහැ. රටට සැබෑ ලෙස ආදරය කරන්න කිසිවෙක් ඊට ඉඩ දෙන්නේ නැත්නම් අපි ඒ ගැන ක්‍රියා කරනවා. අපි සියලු දෙනා සිට ගත යුත්තේ රටට ආදරය කරන පාර්ශවයේ මිස රට ආරාජික කරන පාර්ශවයේ නෙමෙයි. පසුගිය Sunday Times පුවත්පත ඔස්සේ තරුණ තරුණියන් අදහස් දැක්වූ කීපයක් ගැන මම මීට කලින් අවධානය යොමු කළා. මගේ කතාව අවසන් කරන්නට පෙර ආතුව ක්ලිෆර්ඩ් ෆර්නෑන්ඩෝ දක්වා තිබුණු තවත් අදහස් පිළිබඳ මම ඔබේ අවධානය යොමු කරන්නට කැමතියි. I hope the political leaders will get their act together. They have failed miserably. Leaders should have the ability to lead by example if they expect people to follow. Sri Lankans are very resilient and will buckle up and do what it takes to come out of the present crisis. If the leaders could act wisely, use some of the common sense and put their words to action, we will be able to maneuver through these challenging times. දේශපාලන නායකයින් එකට එක්ව කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඔවුන් මේ විද්දී වාග්ය සම්පන්න ලෙස අසාර්ථක වෙලා තිබෙනවා. ජනතාව ඔවුන් අනුගමනය කර ඇතැයි බලාපොරොත්තු වෙන්නේ නම් ඔවුන් ආදර්ශවත් විය යුතුයි. නම්‍යශීලී ශ්‍රී ලාංකිකයන්ට වත්මන් අර්බුදයෙන් ගොඩේම සඳහා දරා ගැනීමේ ශක්තිය තියෙනවා. නායකයන් බුද්ධිමත් සහ සිහිනුවණින් යුතුව කියන දේ ක්‍රියාත්මක කළොත් උපායශීලීව මේ අභියෝගාත්මක සමය ජය ගන්නට අපට පුළුවන්. රට ගැන බලාපොරොත්තු දල්වාගෙන සිටින, රට නොහැර නොයන්ට අදිෂ්ඨාන කරගෙන සිටින මේ දරු දැරියන්ගේ, තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන් ජය ගැන්වීම මේ සභාවේ සිටින අප සමගේම වගකීමක්. ඔවුන්ට නිදහස, හෙටක්, නිවහල් රටක් උරුම කර දීම මේ සභාවේ සිටින අප සමගේම වගකීමක්. ඔබ ඊට සූදානම්ද? අතීතයේ සිරකරුවන් නොවි අපි අනාගතය ගැන සිතමු. අපි එකට එක්වෙමු. පොදු එකඟත්වයක් ඇති කරගනිමු. ප්‍රජාතන්ත්‍රවාදී අදහස් වලින් පෝෂිතව ඉදිරියට යමු. රට වැටි ඇති අසාධ්‍ය තත්ත්වයෙන් ගොඩ ගැනීමට උපරිම සහාය දෙමු. දේශපාලන අරමුණු ගැන සිතන්ට අවශ්‍ය නම් රටේ මේ අර්බුදයෙන් මුදාගත් පසු ඒ ගැන හිතමු. ගෞතම බුදුන් වහන්සේ මෙන්ම මෙහෙම දේශනා කළා. තමා තමාටම පහනක් වන්න. ඒ උපදෙස් පිළිගනිමින් අපි අපිටම පහනක් වෙමු. රටම එළිය කළ හැක්කේ ඒ විතරයි. ඔබ සියලු දෙනාටම ස්තුතියි.
මුලාසනාරූඪ ගරු ජනාධිපතිතුමනි, පාර්ලිමේන්තුව දැන් කල්තැබිය යුතුයයි මා යෝජනා කරන.
ඒ අනුව මෙම පාර්ලිමේන්තුව 2023 පෙබ්‍රවාරි මාස 9 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 9:00 මාර වෙන තෙක් කල් තබනු ලැබේ.
අපිට ඕන හයිකල් නැතකට